කතානායකරය විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථා ප්‍රකාරව 2026 පෙබරවාරි 17 වෙනි දින මා විසින් කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ නැව් නියෝජිතයන්ට නැව් බඩු ගෙන යන්නන්ට යාත්‍රා ක්‍රියාකරුවන්ට නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ සංශෝධන සහ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ නැමැති 50 කෙටුම්පත්වල සහතික සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2 කොළඹ වරායේ සිට බහලුම් 323ක් අනිවාර්යෙන් භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ සාමාජිකත්වයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක මහතා ඉල්ලා සීම හේතුවයෙන් ඇති වූ පුරප්පාඩුව පෙරවීම සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාරව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය උපාලි පන්නිලගේ මහතා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කර ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 3 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමක් 2026 පෙබරවාරි 18 බදාදා එනම් අද දින අපරභාග 1:30ට කාර්ක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සාමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Vocational Training Authority of Sri Lanka for the year 2024, an annual report and accounts of the Postgraduate Institute of English of the Open University of Sri Lanka for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් 2027 වර්ෂය සඳහා 1919 සුවසැරිය පදනමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සයිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා වෙනුවෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහනගර සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රවාහන මහාමාර්ග සහ නාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට යොමු කරන ලද 203 අධිකාරිය වූ මෝටර් වාහන පනතේ 237 වගන්තිය සමග කියව යුතු 44, 123, 124, 125, 126, 126A, 132, 132A සහ 231 වගන්ති යටතේ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2025 නොවැම්බර් 17 දින ඇති අංක 24/63/04 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝග සහ 203 අධිකාරී වූ මෝටර් වාහන පනතේ 126 වගන්තිය සමග කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2025 දෙසැම්බර් 17 දින ඇති අංක 24/67/52 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
කරෝමත්තුමා
නායකතුමනි, ඔබතුමා විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර කන්ටේනර් 323 සම්බන්ධයෙන් පත් කර විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉල්ලාසීම් සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කරන්න මං අවසර ඉල්ලනවා. ගරු කතානායකතුමනි, මේ තේරීම් කාරක සභාව සඳහා මම ඔබතුමා විසින් පාර්ලිමේන්තුවේ මගින් පත් කරන අවස්ථාවේදී මම එවකට නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා හැටියට තමයි කටයුතු කරේ. නමුත් මේ වන විට මම වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හැටියට කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම මේ කන්ටේනර් බහාලුම් පොදුවේ කන්ටේනර් බහාලුම් නිදහස් කිරීම සහ ඒ සම්බන්ධයෙන් කටයුතු සිදු කරනු ලබන්නේ රේගුව ශ්‍රී ලංකා රේගුව විසින්. ශ්‍රී ලංකා රේගුව ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණයෙන් මුදල් අමාත්‍ය අංශය හරහා. වරාය විසින් කරනු ලබන්නේ මේ කටයුතු සඳහා ආනයන කරන බහාලුම්, එවැගේම අපනයනය කරන බහාලුම්, මේ සියලු දේවල් සඳහා පහසුකම් සපයන ආයතනයක් හැටියට තමයි ශ්‍රී ලංකා වරාය කටයුතු කරනු ලබන්නේ. කෙසේ වුවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ සිද්ධිය සිදුවන අවස්ථාවේ මම වරාය විශේෂ අමාත්‍යවරයා හැටියට කටයුතු නොකළා වුණත් සමහර වෙලාවට මේ විශේෂ තේරීම් කාරක සභාවට මම සහභාගී වීම කෙනෙකුට අර්ථ දක්වන්න පුළුවන් සබැදියාවන් අතර ගැටුමක් ඇති වෙනවා හැටියට. ඒ වගේම මේ ක්‍රියාවලිය තුළ තේරීම් කාරක සභාවේ ක්‍රියාවලියෙන් ඇතිවන සත්‍ය කිසියම් කෙනෙකුට දුර්වර්ණ කිරීම සඳහා මා ඒ තේරීම් කාරක සභාවේ සමාජිකයෙක් හැටියට කටයුතු කිරීම භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ මතුවන සත්‍ය සුදාතභාවය කිසියම් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ පිළිබඳ කල්පනා කරලා මම ඒ තේරීම් කාරක සභාවෙන් ඉල්ලා සිටින තීරණය කරා. ඒ ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ලිපිය මම සභාගත කරන්න කටයුතු කරනවා. කාලය ලබා දුන්නාට බෙහෙවින්ම ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයසිරි දයසිරි ගරු මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි, මම මේ ඒ පත් කරපු තේරීම් කාරක සභාවේ සමාජිකයෙක් හැටියට මෙතුමා මේ පැහැදිලි කිරීම ගැන මමත් කියන්න ඕනේ. ඒක සාධාරණ වෙන්න ඕනේ. මොකද එතුමා ඒකද පත් කරලා ආවම තේරීම් කාරක සභාවේ සමාජිකයෙක් හැටියට එතනට රේගුව ඊළඟට වරාය අධිකාරී නිලධාරීන් මේ කන්ටේනර් පිටවීම සම්බන්ධව අපිට නිලධාරීන් විශාල ප්‍රමාණයක් ගෙන්වන්න තියෙනවා. ඒ ගෙන්වන්න ඕන හින්දාම විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපි එතන ඉල්ලීමක් කළා. ඔබතුමා මෙතන වාඩි වෙලා ඉන්න එක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් ප්‍රශ්නයක්
එනවා.
ඒ උඩ තමයි එතුමා ඉල්ලා අස්සුනේ.
ගරු මාජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයසිරි ජයසේකර. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් කුමාර් ගරු අමාත්‍යතුමා,
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ සිද්ධිය සම්බන්ධ වන අවස්ථාවේදී මම කිසිම විදියකින් වරාය සම්බන්ධයෙන් කටයුතු කරේ නැහැ.
හරි.
සහ මම පැහැදිලි කරා වගේ
කාරණා පැහැදිලි
මම කිව්වේ මම ඒ පිළිබඳ කල්පනා කළා මම තෝදුවේ තීරණයක් ගන්නම් කියලා. ඒ මගේ තීරණය මිසක්
වෙන
කිසිම ඉල්ලීමක් මත නෙවෙයි. මම ඒ සිද්ධිය තමයි ඒ තීරණ
කාරණා පැහැදිලි විවාදයකට ආ යුතු නැහැ. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා.
ගරු කථානායකතුමනි, මීරිගම කිතලවලාන මාලදෙණිය අංක 24 දරණ ස්ථානයේහි පදිංචි MD NDP කුමාරි මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගඩ මහතා.
ගරු කථානායකතුමනි, ජායල මාකේවිත ගෝණ ගහ අංක 8A දරණ ස්ථානයේහි පදිංචි රණසිංහගේ සිරිපාල මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කර ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය වැවිලි සහ ප්‍රජා යටතල පාසකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, අයන්නේ 1 ඔව්. අයන්නේ 2 ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා රාජ්‍ය වැවි සංස්ථාවට අයත් වන වැවිලි වතුවල සේවකින් වනසතුන්ගේ ප්‍රහාරයන්ට ගොදුරු වීම, සර්පයින් බඹරුන් දෂ්ට කිරීම සහ රසායනික ද්‍රව්‍ය නිසා සිදුවන අනතුරුවලට ලක්වීම පිළිබඳ පැමිණිලි වාර්තා වේ. එසේ වුවත් ප්‍රාදේශීය වැවිලි සමාගම්වල වතු සේවකින් සම්බන්ධව තොරතුරු අමාත්‍යංශයට වාර්තා වීමක් සිදු නොවේ. මේ සම්බන්ධයෙන් පොදුවේ කතිකාවක් පැවතියද එම තොරතුරු සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් වාර්තා කරන ලද පැමිණිලි තොරතුරු අපසතුව නොමැත. අයන්නේ 3 දෛනිකව වැඩ කටයුතු කරගෙන යාමේදී වතු සේවකයන් වන වතුසේවකයන්ට වන සතුන්ගේ ප්‍රහාරයන්ට ගොදුරුවීම සර්පයින් බමරුන් දෂ්ට කිරීම ආදී අනතුරුවලට ඇතැම් විට භාජනය වෙන අවස්ථා පවතී. කෙසේ වුවද මෙම තොරතුරු නිශ්චිත ලෙස වාර්තා වී නොමැත. ශ්‍රී ලංකා රාජ්‍ය වැලි සංස්ථාවෙන් ලද තොරතුරු අනුව වර්ෂයකට දළ වශයෙන් බමරුන්ගෙන් සිදුවන අනතුරු 500ක් පමණ වාර්තා වේ. ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වෙන වතු යායන්වල, ඒ කියන්නේ තේ වතු වල පසුගිය වසර පහ තුළ බමර ප්‍රහාරවලට ලක්වීම 19ක්, සර්ප දෂ්ට කිරීම් 6ක්, වල් අලි ප්‍රහාරවලට ලක්වීම් 5ක්, දෙබරු ප්‍රහාර 1ක් වාර්තා වී ඇත. අයන්නේ 4 වැනි කොටසට ඉවත් කළ හැකි මට්ටමේ පවතින බමර වද කම්කරුවන් යොදවා ඉවත් කිරීම රාජ්‍ය වැලි සංස්ථාවේ සිදු කරනවා. තේ පඳුරු තුළ බඹර වද ඇති ස්ථාන හඳුනාගෙන එම ස්ථානවලට වැඩසඳහා සේවකයන් යෙදවීම නවත්වනවා. ඒ වගේම හදිසි අවස්ථාවක බඹර ප්‍රහාර ලක්වීමේදී ඔවුන් සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම සඳහා පහසුකම් සපයලා තියෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ගෙන තියෙන පියවර ශේෂ්ත්‍රයේ මායිම් එලිපෙහෙලි කරලා ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව දීලා තියෙනවා. බඹර වද බඳින ගස්වල අතු ඉවත් කිරීම දිගටම කරගෙන යනවා. බඹර කූඩු ඉවත් කිරීම සිදු කරනවා. ඒ වගේම වතු සේවකයන් හට සේවා කාලය තුළ අවශ්‍ය ආරක්ෂණ ආවරණ, ඒ කියන්නේ මුඛ ආවරණ, අත්වැසුම් හා පාවාන් ආදිය අපි ජනතාවත් සංවර්ධන මණ්ඩලයෙන් ලබා දීලා පැළඳීමට උපදෙස් ලබා දීලා තියෙනවා. ප්‍රාදේශීය වැවිලි සමාගම් සම්බන්ධයෙන් පියවර මෙන්න මෙහෙමයි තියෙන්නේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් විසින් මධ්‍යම පළාත් තේවතු ආශ්‍රිත ජන ජීවිතයට තර්ජනාත්මක ඇති බඹර ප්‍රහාර වළක්වා ගැනීම සම්බන්ධයෙන් බිඟු සම්පත් සුරකීමේ සංවිධානය ප්‍රාදේශීය වැවිලි සමාගම් සමග පුහුණු වැඩසටහන් සංවිධානය කරලා යෙදවීම කර තිබෙනවා. ඒ වගේම රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිතා කිරීමට හා අනතුරු වළක්වා ගැනීම වතු කළමනාකාරීත්වය විසින් නිරන්තරයෙන් වතු සේවකින් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරනු ලබනවා. රසායනික ද්‍රව්‍ය යොදන සේවකින් සඳහා පෞද්ගලික ආරක්ෂණ උපකරණ සහ රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් පසු ස්නානය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සිදු කරන බවට වාර්තා වෙනවා. ඒ වගේම ජාතික හා අන්තර්ජාතික පාරිසරික තත්ත්ව සහතික ලබා ගැනීමේදී නිර්ණායක ලෙස රසායනික ද්‍රව්‍ය හැසිරීම හා භාවිතය පිළිබඳ අනිවාර්යෙන් සලකා බැලීම සිදු කරනු ලබනවා. ආයන්නේ 1 තොරතුරු වාර්තා වී නොමැත. ආයන්නේ 2 අදාළ නොවේ. ආයන්නේ 3 අදාළ නොවේ. ඈයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමිය,
පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇමතිතුමා කිව්වා වගේම ආයන්න එකේ තියෙනවා වගේම වාචිකව ඉන්සන වලට වැවිලිකරේ සේවය කරන වැඩියෙන්ම සේවය කරන්නේ කාන්තාවන්. ඒ කාන්තාවන් විවිධ ඉන්සන වලට විශේෂයෙන්ම වාචිකව ඒගොල්ලෝ අධික වතුවල ඉන්න අධිකාරීන් විසින් වාචිකව පවා පීඩනයට පත් කරන අවස්ථාවන් බොහොමයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට වාතාවරණයක් තිබෙනවද කියන එකත් අඳුනගන්න ඕනේ. ඒ සම්බන්ධව ඇමතිතුමා අවධානය යොමු කරනවා නම් හොඳයි.
ගරු කථානායකතුමනි, මෙතුමිය නගන ප්‍රශ්නයට විශේෂයෙන්ම කම්කරුවන්ට යම් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වුණා නම් අඩන්තේට්ටම් වලට ලක් වෙනවා නම් පැමිණිලි වෙය යුතු සහ මැදිහත් යුතු ආයතනයේ කම්කරු අමාත්‍යංශය කියලා මම විශ්වාස කරන්නේ. කෙසේ නමුත් වැවිලි ශේෂ්ත්‍රයේ අපිට යම් වගකීමක් තියෙන නිසා අපිට එවැනි සිද්ධි විටින් විට අපටත් වාර්තා වෙනවා. වාර්තා වුණාම අපි නීතිමය පැති අංශ වලට යොමු කිරීම කරනවා සහ ඒ වතු පාලකයන් සමග සාකච්ඡා කරලා එවැනි අවස්ථාවල අදාළ ක්‍රියාමාර්ග අපේ පැත්තෙන් ගන්න ප්‍රමාණයක් ගන්න බව දැනුම් දෙන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමිය,
දෙවෙනි වාචික ප්‍රශ්නේ විශේෂයෙන්ම දැන් අපේ ආණ්ඩුව ආවට පස්සේ ප්‍රාදේශීය සභාවට අය පාරවල් වතුවල පාරවල් ප්‍රාදේශීය සභාවටවත් වෙන කිසිදු ආයතනයකට මාරවලා තිබෙන්නේ පීආරඩීකටවත් ආඩීකටවත් යොමු වෙලා තිබුණේ. ඒත් මේ දැන් මේ අවුරුද්ද තුළ අපි ගොඩක් වතු මාර්ග අදලා තියෙනවා. ඒවා නඩත්තු කිරීමට වතු කම්පනිස් එක්ක ඒ වගේම වතු අධිකාරීන් සමග අමාත්‍යාංශ විසින් කතා කරලා තියෙනවද ඒක නඩත්තු කිරීමේ වගකීම සතුද කියන එක දැනගන්න කැමතියි මැතිතුමනි.
ගරු අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමිය වතු සමාගම් ඇතුළත තියෙන පාරවල් ඒ වතු සමාගම් වලට තමයි අයිති. එතකොට ඒවා පළාත් පාලන ආයතනට වෙනත් අපේ රාජ්‍ය ආයතනයට අයිති පාරවල් නෙවෙයි. නමුත් ඔබතුමී කියන වගේම වතු පාරවල් අපේ රටේ නඩත්තු කිරීම ඉතාම දුර්වල මට්ටම පවතින නිසා සහ ඒ වතු අභ්‍යන්තරයේ මලේගම් ප්‍රජාව විශේෂයෙන්ම ලයිම් කාමරවල ජනතාව ඉන්න නිසා අපිට රජයේ පැත්තෙන් ඔවුන්ගේ යටතල පහසුකම් ලබා දීමේ වගකීමකුත් තියෙනවා. ඒ වගේම වතු සමග එළඹිලා තියෙන ඉතිහාසයේ ගිවිසුම් වලට අනුව ඒ වතු මාර්ග ලයින් කාමර ඒවා නඩත්තු කිරීමේ වගකීම විශේෂයෙන්ම පැවරෙන්නේ වතු සමාගම් වෙත. නමුත් රජයක් හැටියට ජනතා පීඩාවට පත් වෙන නිසා යම් ඉතිහාසෙත් අපේ කාලෙත් විශේෂයෙන්ම අපි ඒ වතු කරේ ඉන්න ජනතාවට පහසුකම් ලබා දීමේ කටයුතු සැලකිය යුතු මට්ටමින් කරනවා. මේ වෙනකොටත් අපේ අමාත්‍යාංශ යටිතල පහසුකම් අංශයෙන් ලක්ෂ 1000ක මුදලක් අපි යොදවලා තියෙනවා. වතු සමාගම් ඇතුළත තියෙන පාරවල් ජනතාව ඉන්න ප්‍රදේශවල පාරවල් පිරිසකර කිරීම සඳහා යොදවලා තියෙනවා. සා වතු සමාගම් එක්කත් අපි සාකච්ඡා කර මේ පාරවල් නඩත්තු කරන්න කියන එක ඔවුන්ට දැනුවත් කරමින් ඉන්නවා. කොහොම නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන රජයක් හැටියට ඒ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට මීට වඩා මැදිහත් වීමක් කරන්න බලාපොරොත්තු වෙන බව දන්වන්න කැමැතියි.
ප්‍රශ්න අංක 2 ගරු බී ආර්යවංශ මහතා වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා කතා නැහැ
ගරු අමාත්‍යතුමා.
ඔව් ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ අයන්නේ එක තනි නිවාස සංඛ්‍යාව 3717යි, යුගල නිවාස සංඛ්‍යාව 2869යි, තනි පේලි ලයින් නිවාස සංඛ්‍යාව 6876යි, දිත්ත පේලි නිවාස සංඛ්‍යාව 8605යි, මහල් ඒ කියන්නේ පේලි නිවාස නැත්නම් තට්ටු නිවාස 9යි, తాවකාලික මඩු වල ජීවත් වෙන ලයින් වල රත්නපුර දිස්ත්‍රික්කයේ සංඛ්‍යාව 2159යි, මේ සියලුම ජීවත් වෙන නිවාස ඒකක සංඛ්‍යාව රත්නපුර දිස්ත්‍රික්කයේ 24235යි. අයන්නේ 2 2020 වර්ෂයේ සිට වතු නිවාස සංවර්ධනය වෙනුවෙන් වෙන්කරන ලද මුදල් ප්‍රමාණය ගැන ඔබතුමා අහන්නේ. 2020 රුපියල් මිලියන 680.79යි, 2021 මිලියන 1000යි, 2022 මිලියන 300යි, 2023 මිලියන 500යි, 2024 මිලියන 500යි, 2025 මිලියන 767යි. දෙවැනි කොටස ඔබතුමාගේ 2021 වර්ෂයට අදාළව රුපියල් මිලියන 58.5යි, 2025 වසරට අදාළව රුපියල් මිලියන 10.2යි. ඔබතුමාගේ ප්‍රශ්නයේ තුන්වෙනි කොටස මේ වෙනුවට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇමුණුමේ 3-4 සඳහන් නිවාස ව්‍යාපෘති අපි කඩිනමින් නිම කරන්න කටයුතු කරමින් තිබෙනවා. ටිකක් ඒක විශාල නිසා මම ඔබතුමාට ඒක සභාගත කරනවා බලා ගන්න. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමනි, රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් මේනකොට ඔබතුමාගේ සංඛ්‍යාලේඛන අනුව මඩුවල ජීවත් වෙන ප්‍රමාණය තමයි පවුල් 2000 ගන්න. එතකොට අපි දන්නවා රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වානාසනේ ඒ වගේම බලංගොඩ රත්නපුර වගේ ප්‍රදේශවල විශාල වතු තියෙනවා. ඉතින් මේ වතුවල ජීවත් වෙන මේ ජනතාව වසර 200කට පමණ පෙර තමයි මේ ලයින් කාමරය ඉදිකරලා තියෙන්නේ. එතකොට මේ ලයින් කාමරේ අර මඩුවේ ඉන්න වගේම ඒ කාමර දෙකක් තුනක් තමයි තියෙන්නේ. එක ලයිමේ ජීවත් වෙනව පවුල් 3-4. ඉතින් ඒ වගේ රත්නපුර දිස්ත්‍රික්කයේ තුල පවුල් 30,000කට වැඩි ප්‍රමාණයක් දම්ලි ජනතාව ජීවත් වෙනවා. ඉතින් මේ අයට නිවාස පහසුකම් සකස් කරන්න ආණ්ඩුව වැඩපිළිලක් සකස් කරලා තියෙනවද කියලා අහන ගමන්, ඒ වගේම ඔබතුමාලා පහුගිය ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහන් කරා මේ පවුලකට වතු කරේන් පර්චස් 10ක් ලබා දෙනවා කියලා. ඒ පර්චස් 10ක් ලබා දීලා මොන ආකාරයටද මේ නිවාස කඩිනමින් ඉදි කරන්නේ? මොකද වසර ගණනාවක් තිස්සේ මේ අය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පහුගිය ආණ්ඩු කාලේ යම් ඉන්දියානු ආධාර යටතේ යම් වැඩසටහනක් කරත් පහුගිය කාලේ අපි දැක්කා ඉන්දියානු ආධාර යටතේ නිවාස ඉදිකරන වැඩසටහනක් ගෙනහල්ලා තියෙනවා. ඒත් අපි දැක්කා සූර්යගන්ධ ප්‍රදේශයේ අලුත්චෑල්ල කියන කොටසේ නිවාස ඉදිකරන්න සකස් කරලා තිබුණත් මේ වෙනකන් තවම ඒක පටන් ගත්තේවත් නැහැ ඒ නායන ප්‍රදේශය. ඉතින් මේ සඳහා කඩිනමින් මේ විසඳුම් ලබා දෙන්න වැඩපිළිවෙලක් සාර්ථක කරලා තියෙනවද කියලා මම පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ.
ගරු අමාත්‍යතුමා.
ඔව්. හොඳයි. ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ විශේෂ මලේගම් ප්‍රජාව තමන්ට කියලා ඉඩම් කොටසක් තමන්ට කියලා නිවසක් නැතුව ජීවත් වෙනවා විතරක් නෙවෙයි ඔවුන් සැලකිත දුෂ්කරතාවයකට පත් වෙන බව මේ රත්නපුත්‍ර දිස්ත්‍රික්කයට අදාළ පිළිතුර දීමෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ලයිමක්වත් නැති මඩු කියන වර්ගයේ ජීවත් වෙන తాවකාලික මඩු කියන වර්ගයේ ජීවත් වෙන පවුල් ප්‍රමාණය 2159ක්. මේක රටේම ගත්තම විශාල ප්‍රමාණයක්. රත්නපුරට වඩා නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ වගේ තැන්වල ටිකක් මේක වැඩි කියන එක මම මතක් කරන්න කැමැතියි. මේ සඳහා දැනට අපේ රජයේ ගන්නා ක්‍රියාමාර්ග ගැන ඔබතුමා විමසුවේ එකක් අපි අපේ නව රජය හැටියට අපි තීන්දුවක් ගත්තා වතුකරේ ජනතාවට පර්චස් 10ක ඉඩමක අයිතිය ලබා දෙන්න කියලා. මොකද මලේගම් ප්‍රජාවට ඉඩම් වල අයිතියක් මේ රටේ ලැබිලා නැහැ. එහෙනම් අපි පර්චස් 10ක ඉඩම ලබා දෙන්න තීන්දුව කරා. ඔබතුමා ප්‍රශ්න කරා වගේම මේ මඩුවල විතරක් නෙවෙයි මේ මේට වඩා දුෂ්කර තැන්වල ජීවත් වෙනවා. පහුගිය කාලවල වල යම් යම් නායාම් වලට ගොදුරු වෙලා තාම ලයිමත් නැතුව මඩුවක් නැතුව අනාථ කඳවුරු නැත්තම් සුරක්ෂිතතා කඳවුරු වල ජීවත් වෙන පවුල් විශාල ප්‍රමාණයක් රටේ ඉන්නවා. දැන් මගේ දිස්ත්‍රික්කෙම ගත්තම 2023 ඒවකට තිබුණු ආණ්ඩුව කාලේ ණය ගිහිල්ලා අවුරුදු දෙකමාරක් පවුල් 50ක් වසා දැමූ තේපැක්‍රියක් තුළ තාම ජීවත් වෙනවා. දැන් ඔවුන්ට අපි ගෙවල් හදාගෙන යනවා වේගෙන්. මට හිතනවා තව මාස දෙකකින් විතර අපිට ගෙවල් 50ක් එතන දී ගන්න පුළුවන්. ඔයගම සාමසල කන්ද ප්‍රදේශයේ අපිට වාර්තා වෙනවා. තවත් නුවරඑළිය දිස්ත්‍රික්කෙ තැන් ගන්නවාකු වාර්තා වෙනවා. අපි ඒ සඳහා දැනට අනුගමනය කරනම එකක් ඉන්දියානු රජයට ස්තුතිවන්ත වෙනවා. නරේන්ද්‍ර මෝදී අගමැතිතුමාට අපේ රටේට මේ ප්‍රජාව වෙනුවෙන් ලබා දෙන දායකත්වය වෙනුවෙන් ඉන්දියානු ආධාර ක්‍රමයේ යටතේ අපි නිවාස 10,000ක ව්‍යාපෘතියක් මේ වෙනකොට යනවා. එතකොට ඒ සඳහා ඉන්දියානු රජයෙන් නිවාස හදාගන්න ආධාරයක් ලබා දෙනවා. ඒ සඳහා යටිතල පහසුකම් සකස් කිරීම, වතුර දෙන එක, පාරවල් හදලා දෙන එක, විදුලිය දෙන එක අපි රජයේ හැටියට මුදල් යොදවලා කරනවා. ලංකා රජයෙන් අපි මහජන බදු මුදලින් කරනවා. ඊට අමතරව අපි රජයෙන් රුපියල් මේ පර්චස් 10ක ඉඩමක් ලබා දෙනු ලබනවා. ඒ ක්‍රමයේ යටතේ අපි ගිය අවුරුද්දේ 2025 වසරේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මලේගම් ප්‍රජාව වෙනුවෙන් නිවාස 2026 ලබා දීමේ හිමිකම් පත්‍ර ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපි බණ්ඩාරවලදී ලබා දෙනු ලැබුවා. ඒ නිවාසවල දැන් මූලික කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේ නිවාස හදන කොට ගරු මන්ත්‍රීතුමා පොඩි ප්‍රශ්නයක් අපට තියෙනවා. කඳුකරවල නිවාස හදන එක තැන්නේ තරම් පහසුවක් වෙන්නේ නැහැ. දැන් මේ දිට්ඨවාසලිකුණාට පස්සේ අපි මූලදී ප්‍රශ්නේ තමයි මුලින් තෝරගත්ත නිර්දේශ කරපු ඉඩම් දෙවෙනි වටේදී සමහරට NBR එක ගිහින් අපිට පැහැදිලි කරනවා ඒ තැන්වල දැන් සුදුසු නැහැ කියලා. ඒ අලුත් තත්ත්වයන් අනුව. එසේ අපි නැවත ඒවා සමාලෝචනය කරලා නිවාස හදන්න පටන් ගන්නවා. කොහොම නමුත් නිවාස 2026ක් අලුතෙන් හැදෙනවා. අපි 2026 වසරට බලාපොරොත්තු වෙනවා ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය යටතේ තව නිවාස 2600කට ටිකක් වැඩි ප්‍රමාණයක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා නිවාස ඇමතිතුමාට. ඇමතිතුමාගේ පාර්ශ්වයනුත් මේ වෙනකොට ලංකාවේ නිවාස 50,000කට වඩා සැලසුම් වෙනවා අඩු ආදායම් ලාභීසා මේ වගේ ප්‍රජාවට ලබා දෙන්න. ඒ අතරෙත් වැවිලි ශ්‍රේෂ්ඨට නිවාස විශාල ප්‍රමාණයක් එනවා. ඒ වගේම දිට්ඨවාසලිකුණාට වැඩිම හානි සිදු වුණේ ලයිම් කාමරවල හිටපු ජනතාවට. ඒ හානි වෙච්ච අයට මීට අමතරව දැන් අපි ඉස්සෙල්ලාම තීන්දුව කරලා තිබ්බේ පූර්ණ හානි වෙච්ච නිවාසයකට දිට්ඨවාසලිකුණාටෙන් ලක්ෂ 50ක් ලබා දෙන්න. ඒ අනුව අපි වැවිලි කරේ Tamanට ඉඩමක් නැතත් ලයිමේ හිටියත් ඔවුන්ටත් ඒ හිමිකම ලබා දෙන්න ජනාධිපතිතුමා සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනුව මේ කියන ක්‍රමවලට අමතරව දිට්ඨවාසලිකුණාටෙන් හානියට පත් වෙච්ච ජනතාවටත් අපේ රජය ප්‍රතිපාදන යටතේ ආධාර යටතේ නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඔබතුමාට මතක් කරන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය.
ගරු ඇමතිතුමනි මගේ දෙවෙනි ප්‍රශ්නය අපි දන්නවා වතුකරේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ප්‍රත්තමුරු දිස්ත්‍රික්කයේ ගත්තොත් ඕපාතවත්ත, හුණුවලවත්ත ඒ වගේ මුඩු අක්කර දහස් ගණන් තියෙනවා. මුඩු බවට පත් වෙලා. එතකොට වතු සමාගම් වගේ මේව පාලනයක් නිසි ලෙස ඉටු වෙන්නේ නැහැ. ඉතින් අර බත්තේ තියෙන තේ දළු ටික තියෙන ප්‍රමාණය කඩා ගන්නව මිසක්ක ඊට සංවර්ධනයක් වෙන්නේ නැහැ. ඉතින් මේකෙදි අපේ පක්ෂයේ සමජ ජන බලවේග සජිත් ප්‍රේමදාස මහත්මයාත් පෞගිය කාලේ කතා කරා මේ වතු ප්‍රජාවට ඒ ප්‍රදේශයේ ඉඩම් ලබා දීලා ඒ මුඩු ඉඩම් ලබා දීලා ඒවයි තේ හෝ කුරුඳු ගම්බිරිස් වගේ වැවිලි භෝග වගා කරන්න අවස්ථාව ලබලා දෙන්න කියලා. ඒතර ඔබතුමාලා කිව්වේ ප්‍රජස් 10ක් ලබා දෙනවා කියලා. ඒ ප්‍රජස් 10 ලබා දෙනවා වගේම ඒ ප්‍රදේශයේ ඉන්න මේ අක්කර දහස් ගණන් මේ මුඩු බවට පත් වෙලා තිනවා දැන් වසර 100 ගණනාවක සිටම. එතකොට මේවෙන් විශාල ආදායමක් අපිට ගන්න පුළුවන්. අද කුරුඳු කිලෝ එකක් රුපියල් 5000 6000. ගම්බිරිස් කිලෝ එකක් රුපියල් 2000 ගානක් වෙනවා. ඒතර මේව අපනයන කළා අපිට විශාල ආදායමක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේ මුඩු ඉඩම් දිහා බලාගෙන දෙමළ දමිළ ජනතාවත් ඒ වගේම සිංහල ජනතාවත් මේ වතු ආශ්‍රිත ප්‍රදේශ ජනතාව මේ ඉඩම් දිහා බලාගෙන ඉන්නව විතරයි. මේ අයට භවන් ඉඩම් නැහැ. ලයින් කාමරයට කොටු වෙලා ඉන්නවා. ඉතින් මේ සඳහා ඔබ මොන වගේ වැඩපිළිවෙළක්ද සකස් කරන්න කියලා මම මේ අවස්ථාවේ දෙවෙනි ප්‍රශ්නෙ අහනවා.
මන්ත්‍රීතුමා, ඔබතුමා නගන ප්‍රශ්නේ නිවැරදි. ඒ කියන්නේ අපේ රටේ ගියාම අපිට පේනවා කඳු යායවල් වල වගාන කරපු වතු සමාගම් වල ඉඩම් තිබෙන බව පේනවා. ඒකට බලපාන ප්‍රධාන හේතුව දැන් අපටත් ඕනේ වගා කරවන්න. ප්‍රධාන වශයෙන් වතු සමාගම් මේක ගහපු ගියුසුම් බරපතලයි. ඒ නිසා දැන් මේ වගා කරන්න ඉඩමක් ගන්න එක විතරක් නෙවෙයි, දැන් මෙතන ඉන්න අපේ සමහර මන්ත්‍රීවරු ඇවිල්ලා පාසලක් නායකයා පාසලට මේ වත්තෙන් ඉඩමක් දෙන්න කියනවා. රෝහලක් නායකයා ඒකට ඉඩමක් දෙන්න කියනවා. දැන් ඔබතුමාලා කාලේ ඉඳන් විශේෂම මාත්‍ර දිස්ත්‍රික්කයේ දෙනියාය රෝහල නායකයිලා අවුරුදු ගාණක් ඒ ඉඩම වතු සමාගමෙන් ගන්න බැරුව තිබුණා. ඉතින් අපේ ওই රජය ආපුලාවේ අපි සමාගම් එක්ක කතා කරලා මහන්සියක් කළා තමයි ඇත්තටම දෙනියාය රෝහලටත් වත්තේ ඉඩම ලබා දුන්නේ. දැන් මේ දිට්ඨස්සලිකුණාටෙන් පස්සෙත් සලිකුතු රාජ්‍යාංශයේ දේවල් වලට ආගමික ස්ථාන වලට ජනතාවට දැන් ඉඩම් අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් එවකට එළඹිලා තියෙන ගිවිසුම අනුව ලේසි පහසු නෑ මේ ගරු කතානායකතුමනි රජයේ අවශ්‍යතාවයකට උනත් ඉඩම් කැලල ලබා ගන්න ඉතාම අපහසු තත්ත්වයක් තියෙනවා. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ එළඹෙච්ච ගිවිසුම වල දුෂ්කරතාවය. නමුත් ඒක අපිට කිය කී නයිතියක් නෑ රජයක් හැටියට. නමුත් අපේ කාලේ හරි ඒකට අපි පිළිමයක් ගන්න ඕනේ. ඒක එක කාරණයක්. අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවටම ඇවිල්ලා පැහැදිලි කළා අපේ රටේ ආපහු ඌන උපයෝගිත ඉඩම් තියෙන්න බෑ. මේ ඉඩම් වගා කිරීම සඳහා යොදවන්න ඕනි. ඒ සඳහා ආර්ථික හැකියාවක් තියෙන සහ අවශ්‍යතාවයක් තියෙන අයට දිය යුතුව තිබෙනවා. රටට ඒක ප්‍රයෝජනවත් විදිහට යොදවන්න ඕනි කියලා. ඒකට අනුව අපි වැවිලි සමාගම් වලට දැනුම් දීලා තියෙනවා තමන්ගේ ඌන උපයෝගිත ඉඩම් එක්කෝ ඒ කට්ටිය වගා කරන්න. එයාලට පුළුවන් අර ගහපු ගිවිසුම් වලට අනුව අතුරුබදු දෙන්න, එක්කෝ අතුරුබදු දෙන්න. දැන් අපි හිතමු වැවිලි කරේ මේ කම්කරු ජනතාවට ඉඩමක් දෙන්න අපේ අකමැත්තක් නැහැ. හැබැයි ඒක අපට දෙන්න රාජ්‍යයක් හැටියට මේ ගිවිසුම අනුව පුළුවන් කමක් නැහැ. හැබැයි සමාගමට පුළුවන් ඕන නම් අතුරුබදු දෙන්න. ඔවුන්ට ලබා දෙන්න. ඉතින් ඒවා ලබා දෙන්න ගියාම වෙන වෙන ප්‍රශ්නත් අපි දකිනවා වෙමින් තියෙනවා කියලා. අපි එහෙනම් වැවිලි සමාගම් වලට ඒවා දැනුම් දීලා තියෙනවා. හැබැයි අපේ රජයේ සතු අපිට සමාගම් කීපයක් තියෙනවා. රාජ්‍ය වැවිලි සංස්ථාව තියෙනවා අපි ගාව. ඒතකොට ජනවසම අපිට තියෙනවා. ඇල්කඩුව ප්ලාන්ටේෂන් තියෙනවා. ඒ වගේ තියෙන ඌණ උපයෝගිත ඉඩම් අපි ගත්ත තීන්දුව අනුව ජනාධිපතිතුමා ගත්ත තීන්දුව අනුව අපි දැන් මාස 4කට උඩදී එක පත්‍රයේ දැන්වීම දාලා අපි ඉඩම් අක්කර 3000 ගානක් බදු දීමට යොදවලා තියෙනවා. දැන් ඒවා බදු දීමේ අවසන් අදියරේ තියෙනවා. තවත් මාස එකහමාරක් වගේ යනකොට තවත් අක්කර 5000ක ප්‍රමාණයක් ඔය කියපු රාජ්‍ය වතු වල අපි පත්‍ර දැන්වීම දානවා. ඒ කාලේ වගේ නිකන් යටින් දෙන්නේ නැහැ. පත්‍ර දැන්වීම දාලා සුදුසුකම් තියෙන කට්ටියට ගන්න අවස්ථාව ලබා දෙනවා. එසේ ඒ වගේ වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වගේම අපි අදහසක ඉන්නවා රාජ්‍ය පෞද්ගලික වැවිලි සමාගම් තමන්ගේ ඉඩම් තමන් විසින් සංවර්ධනය කරන්නේ නැත්නම් ඒවා අතුරුබදු දීලා හරි සංවර්ධනය නොකරන්නේ නම් ඉදිරියේදී රජය අපි තීන්දුවක් ගන්න වෙනවා. මොකද රටක් හැටියට අපිට කල්පනා කරන්න වෙනවනේ. ඒ සඳහා අපි සූදානම්. ඉතින් මම ඔබතුමාට අවසාන වශයෙන් කියන්නේ ඔබතුමාලා මේ කාර්යයන් වලට සහයෝගය දෙන්න. වැවිලි කෙරේ ජනතාවගේ වෙනුවෙන් ප්‍රශ්න අහනවා වගේම ඒ කම්කරුවගේ වැටුප වැඩි කරනකොට එහෙම ගිහිල්ලා පැමිණිලි කරන්න එපා. බාධා කරන්න එපා. මෙතන ඉරෙහි වෙන්න එපා. අන්න එහෙම වුණා නම් මේ අපහසුයි. ඉතින් පහ ඒ වගේ අපිට සහයෝගය දෙනවා නම් මේවා කරන්න පුළුවන් කියන කාරණේත් මතක් කරන්න කැමතියි.
ප්‍රශ්නාංක 3 ගරු ආචාර්ය නන්දන මිල්ලගල මහතා වැවිලි සහ ප්‍රජා යටතල පාසකම් අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි අමාත්‍යතුමාගෙන් ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය අයන්නේ එක යටියන්තොට නාගස්තැන්න වතු යාය මේ වෙන විට අයත් වන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට. එහි වපසරිය හෙක්ටයාර් 482.84කි. දෙවැනි කොටස එම වතු යායේ කළමනාකාරීත්වය ප්‍රශස්ත මට්ටමකින් නොතිබූ අතර ඒට හේතු වී තිබුණේ මූල්‍ය දුෂ්කරතා මත වගාව සඳහා අවශ්‍ය යෙදවුම්, ඒ කියන්නේ පොහොර හා රසායනික බෙහෙත් ආදිය නොයෙදීම සහ නැවත වගා කිරීම සිදු නොකිරීමේ. පහුගිය කාලයේ අවුරුදු ගාණක් අවුරුදු 10කට ආසන්න කාලයක් සමහර ජනවසම ඉඩම් වලට රාජ්‍ය වලි සංස්ථා ඉඩම් වලට පොහොර දාලා නැහැ, නැවත සිටවීම සිදු කරලා තිබුණේ නැහැ. එහෙත් මේ වෙන විට අපි අවශ්‍ය පොහොර සහ රසායනික ද්‍රව්‍ය මේ රටේ නිකුත් කරලා තියෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ 3 කොටස මෙම වතු යායේ පදිංචිකරුවන් 164 දෙනෙකු සිටි. ඉන් 99 දෙනෙකු අනවසර පදිංචිකරුවන් වේ. 4 කොටස මෙම වතු යායට පිටතින් පැමිණෙන අනවසරෙන් ඉඩම් භුක්ති විඳින 5 ඉවත් කිරීම සඳහා නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් වතු යායේ වතුකම්කරුවන්ගේ ඇවෑමෙන් වතු යායේ අනවසරයෙන් පදිංචි වී සිටින අය ඉවත් කිරීම සමාජීය ප්‍රශ්නයක්ව පවතින බැවින් ඔවුන් ඉවත් කිරීම සඳහා මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැත. 5 කොටස මෙම වතු යායේ පවතින වගාව සාරවත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යෙදවුම් සහ කළමනාකරණ උපදෙස් ලබා දී ඇත. එසේම වගා කළ හැකිව පවතින හෙක්ටයාර් 138.26ක් ඌණු උපයෝජිත ඉඩම් දේපල ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමේ වැඩසටහන යටතේ පෞද්ගලිකාංශයට බදුදීමට ආයෝජකයන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ස්තුතියි අමාත්‍යතුමනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විදිහට මම ඉදිරිපත් කරන්න කැමති මේ නාගස්තැන්න කියලා කියන්නේ කඳු ප්‍රදේශයක පිහිටලා තියෙන විශාල තැනි බිමක්. මේ එක කඳු කලාපයක වර්ධනයේ පූර්ණත්වයට පත්වෙච්ච ෆයිනස් වගාවක් තියෙනවා. අනෙක් කලාපවල මාන ඇටමුරු වගේ ආක්‍රමණික ශාක ව්‍යාප්තියක් තියෙනවා. මගේ ප්‍රශ්නය තමයි මේවා ක්‍රමානුකූලව ඉවත් කරලා වන වගාවක් සඳහා යොමු විය නොහැකිද? අමාත්‍යාංශයේ පැත්තෙන් ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවද කියලා.
ගරු අමාත්‍යතුමා.
ඔව්. ගරු කථානායකතුමනි, දැන් අපි රටේ තියෙන ඉඩම් ප්‍රශස්ත මට්ටමින් මේ රටේ ආර්ථිකය සමාජ අවශ්‍යතා සඳහා යොදවා ගත යුතු තිබෙනවා. ඒසා අපි වැවිලි අංශයේ හැටියට අපි අමාත්‍යංශ සල්කා බලන්නේ අපේ ඉඩම් වැවිලි සඳහා යොදව ගන්න තමයි අපි උපරිම උත්සාහයක් ගන්න. ඒසා අපිට මොකද ජාතික ඉලක්ක ටිකක් අපි සකස් කරලා තියෙනවා රජයක් හැටියට. දැන් තේවල ගත්තොත් අපේ ඉලක්කේ තියෙන්නේ දැන් 2024 ගත්තොත් නිමිතේ කිලෝ ප්‍රමාණය ආවේ ලංකාවේ මුළු ප්‍රමාණය මිලියන 262යි. අපේ ඉලක්කේ තියෙන 262 2030 වෙනකොට මිලියන 400 දක්වා ගේන. එතකොට 2024 අපි තේ අපනයනෙන් ලැබපු ආදායම අපි ඩොලර් මිලියන් වලින් ගත්තොත් මිලියන් 1400කට ආසන්නයි. අපේ 2030 ඉලක්කය ඒක ඩොලර් මිලියන 2500ක් නොහොත් බිලියන 2.5කට ගේන. එසේ අපි බලන්නේ මේ ඌණ උපයෝගිත ඉඩම් ඒ වගාවන් වලට යොදවන එක තමයි අපේ පළවෙනි අරමුණ වෙන්නේ. ඒසා අපි අර වන සංරක්ෂණයේ වන ජීවි වගේ කලා කණ්ඩායම් ඒ ආයතන උත්සාහ ගන්නවා වනේ ආරක්ෂා කර ගැනීම. නමුත් ඔබතුමා ඇහුවා වගේ මේක තියෙනවා විදේශීය ශාක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ආක්‍රමණික ශාක තියෙනවා. අපි ආක්‍රමණික ශාක සම්බන්ධයෙන් ඉන්නේ රජයක් හැටියටම ඒවා රටෙන් ඉවත් කළ යුතුයි කියලා. නමුත් දැන් මේ දැවමේ වශයෙන් සදපු ශාක සම්බන්ධයෙන් අපි වතුවල අනුගමනය කරන ප්‍රතිපත්තිය තමයි අපේ කර්මාන්තවලට විශේෂයෙන් තේ කර්මාන්තයට දැව අවශ්‍යතාවයක් තියෙනවා. ඒ දැව ඉන්ධන හැටියට ඒක සපය ගන්න අවශ්‍යතාවයට මේවා සමහරව වගා කරලා තියෙනවා. ඒ වගේම සමහර ඒවා වතු සමාගම් මොකද කරන්නේ දැව හැටියට අලවි කරන්න පුළුවන් ඒවා අලවි කරලත් යම් ලාභ ලබන ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි පරිසර අමාත්‍යාංශය හැටි ප්‍රතිපත්තියක ඉන්නවා. අපේ රටේ වනවැස්ම දේශීය අපේ රටට උචිත වනවැස්මකින් වගා කරවන්න ඕන කියලා ඒක පරිසර අමාත්‍යාංශය කේන්ද්‍ර කරගෙන කරන්නේ. කොහොම නමුත් අපි ඉන්න ස්ථාවරයේ ඒක කියන එක මම ඔබතුමාට පැහැදිලි කරන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා.
අමාත්‍යතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ නාගස්තැන්න කියන ප්‍රදේශයට ආසන්නතම පිහිටා තිබෙන සීපෝත් සහ බෙරන්නාව කියන ප්‍රදේශය තමයි මේ දිත්වා සුලිකුණාටුවෙන් වැඩිපුරම හානියට පත්වෙන්නේ. ඒ නිසා අධි අවදානම් නිවාස 300කට වැඩි ප්‍රමාණයක් තියෙන යටියන්තර ආසනේ විතරයි. ඒ නිසා මා ඔබතුමාගෙන් විමසා සිටින්නේ මෙන්න මේ ඌණ උපයෝජිත ඉඩම් වලින් කොටසක් උපයෝගී කරගෙන මේ 300 ගණනකට අධික මේ පිරිසෙන් ප්‍රමාණයක් මේ නාගස්තැන්න ප්‍රදේශයේ විධිමත්ව සහ විද්‍යාත්මකව නැවත පදිංචි කිරීම සඳහා ලබා දීමට හැකිද? ඒ සඳහා යම් වැඩපිළිවෙලක් තියෙනවද කියන එක දැනගන්න කැමතියි.
අනිවාර්යයෙන්ම දැන් අපිට RPC නැත්නම් වැබිලි සමාගම් සතුව තියෙන ඉඩම් වල මම අර මුලින් පැහැදිලි කරා වගේ පෙරමන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට අපිට ඒ ඉඩම් ලබා දෙන්න ඕනේ. ටිකක් දුෂ්කරතාවයක් තියෙනවා. නමුත් ඔබතුමා අහන්නේ අප සතුව තියෙන වැබිලි සමාගමක ඉඩම්. අනිවාර්යයෙන්ම ආපදාවට පත්වෙච්ච ජනතාවට වෙනුවෙන් ලබා දීමට සූදානම්. පණිවිඩය ඒක උත්තරේ. ඒ සඳහා මම ඔබතුමාට පෙන්වන්න කැමතියි අදාළ සම්බන්ධීකරණ කමිටු වල තීන්දුව අරන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වල තීන්දුව අරන් ඒ වගේම NBR එකේ අදාළ නිර්දේශ අරගෙන කටයුතු කරන්න අපි වැවිලි සමාගම් දැනුවත් කරලා තියන්නම්. සුදුසු ඉඩම් තියෙනවා නම් ජනතාව වෙනුවෙන් අපි ලබා දෙන සූදානම් කියන පණිවිඩය ඔබතුමාට දෙන්න කැමතියි.
ප්‍රශ්න අංක 4 ගරු කිට්නන් සෙල්වරාජ් මහතා වැවිලි සහ ප්‍රජා යටතල පාසුකම් අමාත්‍යතුමාගේ ඇසීමට.
ඔව් ප්‍රශ්න අහනවා ගරු සභාපති.
ගරු අමාත්‍යතුමා
අපි ඒක කල් ගන්නවා ගරු මේ කථානායකතුමනි සති දෙකක්.
ප්‍රශ්න අංක 5 ගරු රුවන් විජේවීර මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්න අහනවා කථානායකතුමනි.
ගරු අමාත්‍යතුමනි
සති දෙකක් කල් ඉල්ලනවා මේ ප්‍රශ්න උත්තර දෙන්න.
ප්‍රශ්න අංක 6 ගරු සංජීව රණසිංහ මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු ඇමතිතුමා කරු මන්ත්‍රීතුමනි ගරු කතානායකතුමනි අද දවසේ මන්ත්‍රීතුමා යොමු කරන ප්‍රශ්නය පිළිතුරක් ලෙස එතුමාහනි කළුතර දිස්ත්‍රික්කයේ LRC ඉඩම් පිළිබඳව සහ පොදුවේ ඉඩම් පිළිබඳව පැනනැගිලා තියෙන ප්‍රශ්නයක් පිළිබඳව ආයන්නේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව ප්‍රකාශිත හා පැවරුණු ඉඩම් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව නොව දිස්ත්‍රික්ක මට්ටමින් පවරාගෙන ඇත. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත සහ පැවරුණු ප්‍රමාණ පහත පරිදි දක්වලා තියෙනවා. ඇත්තටම මන්ත්‍රීතුමා අහන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින්. නමුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව වෙන්වෙන් වශයෙන් බෙදා දී තිබෙන ඉඩම් ප්‍රමාණ සඳහන් කරලා තිබුණත් පොදුවේ පවරා ගැනීම කරලා තියෙන දිස්ත්‍රික්ක මට්ටම අනුව මම ඒ අනුව පිළිතුරු ඉදිරිපත් කරනවා. ගොඩ ඉඩම් අක්කර 33,243 රූට් 2 පර්චස් 28ක්, කුමුරු ඉඩම් අක්කර 243 පර්චස් 21ක් ලෙස පවරගෙන තියෙනවා. ආයන්නේ 2 එතුමා අහනවා එම ඉඩම් වලින් බදු පදනම් මත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණ මහජනතාව වෙත නිදහස් කරලා තියෙන ප්‍රමාණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කළුතර දිස්ත්‍රික්කයට අදාළව ගත්තොත් කළුතර, දොඩම්ගොඩ, මතුගම, බුලත්සිංහල, මදුරාවල, වලල්ලාවිට, පාලින්ද නුවර, අගලවත්ත, හොරණ, ඉංගිරිය, මිල්ලෙනිය, පානදුර, බණ්ඩාරගම, බේරුවල කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ 14 පුරාවටම එල්.ආර්.සී. ඉඩම් මහජනතාවට බෙදා දී ඇති ප්‍රමාණ, ඔප්පු ලබා දී ඇති ප්‍රමාණ, බදු පදනම මත ලබා දී ඇති ප්‍රමාණ වෙන වෙනම ඉදිරිපත් කළ තියෙනවා. ටිකක් වෙලා ගත වෙන සංඛ්‍යාලේඛනයන් නිසා ගරු මන්ත්‍රීතුමා ඇතුළු සභාවේ දැන ගැනීමට මම සභාගත කරන මේ තොරතුරු. ආයන්නේ 3 රජයේ විසින් අත්පත් කර නොගත් ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් සඳහා නිකුත් කර ඇති බලපත්‍රවලට ඔප්පු ලබා දීමේ හැකියාවක් ඇත කියලා පිළිතුරු විදිහට සඳහන් කරන්න පුළුවන්. ආයන්නේ 4 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු ලබා දී ඇති ඉඩම් සින්නක්කර විකුණුම්කරයක් මගින් මහජනයා වෙත බැහැර කර ඇත. ඉන් පසු ආයතන විසින් ඒ සම්බන්ධව සොයා බැලීමක් සිදු නොකරයි කියලා තමයි පිළිතුර සඳහන් වෙන්නේ. ආයන්නේ 5 නීත්‍යානුකූල පවරා දී ඇති හා පනතේ අරමුණු යටතේ භාවිතා කර ලබන ඉඩම් නැවත පවරා ගැනීම සඳහා වූ විධිවිධාන නොමැත. ආයන්නේ 6 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සකස් කළ ඉඩම් ලේඛනයට අනුව හඳුනාගත් ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති අයිලාස් මෘදුකාංග භාවිතයට ගනිමින් මූලික සිතියම්ගත කිරීමක් සිදු කරමින් පවතී. ඒ අනුව අයථා ලෙස අත්පත් කරගෙන ඇති ඉඩම් හඳුනා ගැනීමෙන් පසු ඒවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ලබා දිය හැකියි කියලා තමයි පිළිතුරු තියෙන්නේ. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලැබූ ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාවට අදාළ කළුතර දිස්ත්‍රික්කයේ තුල ගැටලු ප්‍රමාණයක් ඉස්මතු වෙලා තියෙනවා. මං හිතන්නේ යම් ප්‍රමාණයක ඉඩම් ඔප්පු ලබා දීමට අදාළ කටයුතු සිදු කරලා තිබුණත් අවිධිමත් භාවයක් තමයි ගරු ඇමතිතුමනි අපි දකින්නේ. ඒක නිසා අපි දකිනවා බොහෝ වෙලාවට අපේ මහජන දිනවලදී ප්‍රධාන වශයෙන් එන ගැටලුවක් තමයි LRC ඉඩම්වල පදිංචිකරුවන්ට විවිධ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අලුතින් පාසල්ල සඳහා ඇතුළත් කරන දරුවන් සඳහා ඒ ඇතුළත් වීමේ කාර්යයේදී ඔප්පුව ඉල්ලා සිටිනවා. ඒක නිසා විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. මෙන්න මේ LRC ඉඩම්වල දීර්ඝ කාලයක් පදිංචි වෙලා ඒ නිවැරදිව ඒ තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලේඛනයක් ඔවුන්ට නැති වීම මත විවිධ අපහසුතාවලට පත් වෙලා තියෙන එක නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ ඉඩම් ඔප්පු ලබා දීම සිදු කරලා තිබුණත් ඒ විධිමත් කර ගැනීම සඳහා අපහසුතාවයට පත්වෙලා සිටින ඒ ජනතාව සඳහා සහනයක් ලබාදීම සඳහාත් කඩිනමින් නොක්කු ලබාදීමට හැකියාවක් පවතිනවද? කොපමණ කාලයක් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි ඒ සඳහා ගත වෙයිද කියන එක මට දැනගන්න අවශ්‍ය වෙනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම හිතන්නේ LRC පිළිබඳව අපි මේ සභාවේදී විවිධ වූ ප්‍රශ්නවලට පිළිතුරු ඉදිරිපත් කරද්දී අපට රට පුරාම පෙනී යන කාරණේ තමයි මේ ඉඩම් පවරාදීම් පිළිබඳව බැහැර කිරීම පිළිබඳව තියෙන්නේ ඉතාම අවිධිමත් වූ වැඩපිළිවෙලක් තිබිලා තියෙන ඉතිහාසයේ. විවිධ හේතුන් මත, විවිධ දේශපාලන වමනාවන් මත, එවැගේම සමහර ආයතනගත නිලධාරීන්ගේ තිබුණු ලැදියාවන් මත ඉඩම් බැහැර කිරීම කරලා තියෙනවා. දැනට අපි කරන ලැබූ පරීක්ෂණ වලින් හඳුනාගෙන තියෙනවා. ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ගත් අපි ගනිමින් තියෙනවා. ඒ නිසා අවිධිමත් බවක් තියෙනවා. ඒ අවිධිමත් බව තුළ ඒ LRC ඉඩම් වල පදිංචි වීසින සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දැවැන්ත ප්‍රශ්නයකුත් අපි හඳුනාගෙන තියෙන යනුව ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස අපි දැනටම LRC ඉඩම් වලත් අනිකුත් රජයේ ඉඩම් වලත් බලපත්‍ර දීමනාපත්‍ර ඔප්පු ලබා දීම සඳහා ඉඩම් අමාත්‍යාංශයේ විදියට පුළුල් වැඩපිළිවෙලක් අපි ආරම්භ කළ තියෙනවා. ඒ නිසා LRC ඉඩම් වලත් පදිංචි වෙලා ඉන්න මහජනතාවට නීත්‍යානුකූලව ඒ නිර්දේශයන් සලකා බලමින් අපි ඉක්මනින්ම ඊට අදාළ නීත්‍යානුකූලභාවය ලබා දීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා කෙටි කාලයක් අපි අතරම ගත්තොත් හිමිකම් ඔප්පු මේ වසරේ මැයි මාසයේ වගේ වෙනකොට අපි ඔප්පු 65,000ක් වගේ දෙන්න සූදානම් කරගෙන තියෙනවා. ඒ වගේම කෙටි කාලයක් ඇතුළත LRC ඉඩම් තුළ ජීවත් වෙන ජනතාවටත් ඒ නීති අනුකූලභාවය ලබා දීම සඳහා අපි වැඩපිළිවෙළක් ආරම්භ කළා තියෙනවා. මන්ත්‍රීතුමාට සතුටින් කියන්න පුළුවන් කෙටි කාලයක් තුළ මේකට විසඳුමක් ලබා දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා කියලා.
ගරු මන්ත්‍රීතුමා,
ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි දකිනවා බොහෝ වෙලාවට LRC ඉඩම් විධිමත් ලෙස ඵලදායි කාර්යයන් සඳහා යොදාගන්නේ නැහැ. විශාල වශයෙන් හිස් ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපි මං හිතන්නේ වර්තමාන රජයේ මගින් අපේ රජයේ මගින් විශාල වශයෙන් සැලසුම් කරලා තියෙනවා කර්මාන්ත ඉදිකිරීම, ඒ වගේම විවිධ වගා ව්‍යාපෘ සඳහා. ඒ නිසා ඒ සඳහා ඵලදායි ලෙස ඒ කාර්ය සඳහා යොදාගත යුතුයි කියන යෝජනාව කරන ගමන්ම අපි දකිනවා බොහෝ වෙලාවට අපි ඉල්ලීම් කරනවා විවිධ ජනතාව විසින් තමන්ට වගා කටයුතු සඳහා ඉඩම් කොටසක් ලබා දෙන්න කියලා. ඒක නිසා LRC ඉඩම් වගා කටයුතු සඳහා ලබා ගැනීම සඳහා ඉල්ලීම් දැඩි ලෙස පවතිනවා. ඒ නිසා ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කවරේද කියලා මම ඔබතුමාගෙන් අහනවා.
ගරු මන්ත්‍රීතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අපි අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව රට පුරාම ව්‍යවසායකින් තරුණයන් වගා කිරීම සඳහා ඉඩම් ලබා දෙන ලෙස අමාත්‍යාංශයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් තියෙනවා. ඒ පිළිබඳ අපි වැඩි අවධානය යොමු කරලා විධිමත් සැලැස්මක් මේ වෙනකොටත් දියත් කරමින් තියෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට අනුගතව LRC ඉඩම්, ඒ වගේම රජයේ අනිකුත් ඉඩම්, වගාව සඳහා යොදාගත හැකි ඉඩම් අපි දැනට හඳුනා ගනිමින් තියෙනවා. මේ ව්‍යාපෘති සඳහා ලබා දීමට සමහර ව්‍යාපෘති සඳහා අපි මේ වෙනකොට ලබා දීලා තියෙන නිසා වගා කිරීම සඳහා සංවර්ධනය කිරීම සඳහා අපි ඉඩම් හඳුනාගෙන නීත්‍යානුකූල ක්‍රමවේද යටතේ අපි ඒවා ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. මේ වන විටත් මම හිතන්නේ ගරු මන්ත්‍රීතුමාගේ සම්බන්ධීකරණ යටතේ තියෙන ප්‍රාදේශීය ලේකම් සම්බන්ධීකරණ වලටත් යොමු කරලා ඇති. සම්බන්ධීකරණ හරහා ලබා දෙන තොරතුරු අනුව අපි ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් හදලා තියෙනවා. ඒ නිසා තරුණ ව්‍යවසායකයන්ට ඒ වගේම අනිකුත් වගා කරලා මේ ආර්ථිකයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝටම සතුටුදායක පිළිතුරක් ලෙස අපි දෙනවා. ඉඩම් ලබා දෙන්න විධිමත් ක්‍රමවේද යටතේ අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. කොමිස්ති
ප්‍රශ්න අංක 7 ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ යොමු වන්නේ වාණිජ කටයුතු සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීම සම්බන්ධව. ප්‍රශ්නය A1 පිළිතුර 2025-10-8 නිකුත් කරලා තියෙන අමාත්‍ය මණ්ඩල තීරණ අනුව ඉදිරි කටයුතු සිදු කරමින් පවතිනවා. ප්‍රශ්නයේ රෝමානු ඉලක්කම් දෙක පිළිතුර 1.56 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය 50 හා එහි සංශෝධන 50 ඒට අදාළව නිකුත් කර ඇති නියම හා නියෝග ප්‍රකාරව පුපුරණ ද්‍රව්‍ය පාලකවරයා ලෙස ආරක්ෂක ලේකම් විසින් නිකුත් කර ඇති 2024-1 චක්‍රලේක අනුව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම හා නිකුත් කිරීම සිදු කරනු ලබනවා. ඒ විස්තර ඇමුණුම එක ලෙස සභාගත කරනවා. ප්‍රශ්න රෝමානු ඉලක්කම් 3 පනතේ කාර්ය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පුපුරණ ද්‍රව්‍ය පාලක වශයෙන් කටයුතු කරනවා. පනතේ කාර්ය සඳහා අමාත්‍යාංශයේ සෑම අතිරේක ලේකම්වරයෙකු හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුම නියෝජ්‍ය පුපුරණ ද්‍රව්‍ය පාලකවරයෙකු වේ. එමෙන්ම සෑම සහකාර ලේකම්වරයෙකුම සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලකවරයෙකු වශයෙන් කටයුතු කරනවා. පනතේ කාර්ය සඳහා ධූරයෙන් පත් කරන ලද නියෝජ්‍ය පුපුරණ ද්‍රව්‍ය පාලක ලෙස සහ සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක නිලධාරීන් රාජකාරී කරනු ලබනවා. පනතේ කාර්ය සඳහා සැරයන් වරයෙකුගේ නිලයට වඩා පහළ නොවන නිලයන් දරන සෑම පොලිස් නිලධාරියෙකුම පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂකයෙකු ලෙස කටයුතු කරන්න සුදුසුකම් සහ බලය පවරලා තියෙනවා. ප්‍රශ්නයේ රෝමානු ඉලක්කම් 4 පිළිතුර පත්කර තිබෙනවා. ඒ අනුව සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලකවරු දිස්ත්‍රික්කවලට අනියුක්ත කර ඇති අතර දැනට පාලකවරු 13 දෙනෙකු දිවයිනම ආවරණය කරනු ලබනවා. ඔවුන්ගේ රාජකාරී ලැබෙස්තුව ඇමුණුම දෙක ලෙස සභාගත කරනවා. ගරු මන්ත්‍රීතුමිය, ඔබගේ දැන ගැනීම සඳහා මෙම නිලධාරීන්ගේ රාජකාරී අධීක්ෂණය සඳහා නියෝජ්‍ය පුපුරණ ද්‍රව්‍ය පාලකයෙකු පත් කරලා තියෙනවා. නියෝජ්‍ය පුපුරණ ද්‍රව්‍ය පාලකගේ රාජකාරී ලැබෙස්තුවද ඇමුණුම 3 ලෙස ඔබතුමියගේ දැන ගැනීමට ඉදිරිපත් කරනවා. ප්‍රශ්නයේ රෝමානු ඉලක්කම් 5 වෙඩිබෙහෙත් පාලක ලෙස තනතුරු නාමයක් සකසලා නැහැ. ප්‍රශ්නය රෝමානු ඉලක්කම් 6 අදාළ නොවේ. ප්‍රශ්නයේ රෝමානු ඉලක්කම් 7 පැන නොනගී. ප්‍රශ්නයේ A1 පුපුරණ අවසර පත්‍ර ලබා දී ඇති සංඛ්‍යාව 1355යි. ගිනිකෙලි භාණ්ඩ නිෂ්පාදන බලපත්‍ර ලබා දී ඇති සංඛ්‍යාව 232යි. පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන බලපත්‍ර ලබා දී ඇති සංඛ්‍යාව 8යි. ගිනිපෙට්ටි නිෂ්පාදන අවසර පත්‍ර ලබා දී ඇති සංඛ්‍යාව 12යි. පුපුරණ ද්‍රව්‍ය ආනයන බලපත්‍ර ලබා දී ඇති ගණන 58යි. අනිකුත් සපයන බලපත්‍ර සංඛ්‍යාව ලබා දී ඇති සංඛ්‍යාව 514යි. 2025 නොවැම්බර් 30 දිනට දිස්ත්‍රික් මට්ටමින් අදාළ තොරතුරු ලබා දීම එය ඇමුණුව වශයෙන් සකස් කළ ඔබතුමියගේ දැන ගැනීමට ඉදිරිපත් කරනවා. ප්‍රශ්නය A2 1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය 50 හා එහි සංශෝධන 50 එයට අදාළව නිකුත් කර ඇති නියම හා නියෝග ප්‍රකාරව පුපුරණ ද්‍රව්‍ය පාලකවරයා ලෙස ආරක්ෂක ලේකම් විසින් නිකුත් කර ඇති 2024-1 චක්‍රලේක ගබඩා කිරීම සහ නිකුත් කිරීම සිදු කරනු ලබනවා. ඒ කාර්යභාරය සහ ඒ කටයුතු ඇමුණුම එක ලෙස සවිස්තරාත්මක ඉදිරිපත් කරනවා. ප්‍රශ්නය A3 පිළිතුරු ඔව්. ප්‍රශ්නය A4 පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යටතේ පවතින ගබඩා සංඛ්‍යාව 33යි. එමෙන්ම ආසන්න පොලිස් ස්ථානයේ අධීක්ෂණය යටතේ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රලාභීන් සහ අවසර පත්‍රලාභීන් භාරයේ ගබඩා 2179ක් පවතිනවා. ප්‍රශ්නය A5 පොලිස් ආරක්ෂාව යටතේ පවතින පුපුරණ ද්‍රව්‍ය ගබඩා 33 සඳහා පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක නිලයට සමාන හෝ ඉහළ නිලයක් දරන පොලිස් නිලධාරියෙකුගේ අධීක්ෂණ යටතේ දිවා රාත්‍රී දෙකේදීම ආරක්ෂාව සපයනු ලබන අතර එම ගබඩා පවතින ඉඩම් තුළම අදාළ පොලිස් මුරපොළ ස්ථාපනය කරලා තියෙනවා. අනෙකුත් අවසර පත්‍ර හා බලපත්‍රලාභීන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරනු ලබන ස්ථාන ඔවුන් භාරයේ පවතින අතර ඒවා වැඩබිමෙහි හෝ නිවසේ යන ස්ථාන දෙකෙන් වඩා ආරක්ෂිත ස්ථානයක ඉදිකරන ලද ගබඩා තුළ පවතින අතර එම ගබඩා පිහිටි ප්‍රදේශයේ ආසන්නතම පොලිස් ස්ථානය මගින් අධීක්ෂණය කරනු ලබනවා. ප්‍රශ්නය හය නිකුත් කරන ලද ප්‍රමාණ හා වාරික ගණන අවසර පත්‍ර ලාභීන් හා බලපත්‍ර ලාභීන්ගේ අවශ්‍යතාවය ඔවුන්ගේ පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් මත ඔවුන් විසින් ලබා ගත යුතු අනෙකුත් බලපත්‍ර හා අවසර පත්‍රවල සඳහන් කොන්දේසි ප්‍රකාරව සහකාර පාලකවරු ශ්‍රේෂ්ඨ පරීක්ෂණයෙන් පසු ප්‍රමාණවල් තීරණය කරනු ලබයි. එම කටයුතු අදාළ දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණ යටතේ සිදු කරනු ලබනවා. ප්‍රශ්නය දෙක ඈ අදාළ නොවේ. ඒ පිළිතුරු එපමණයි ගරු
මන්ත්‍රීතුමිය.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසර පතනවා. ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන අනෙකුත් රසායන ද්‍රව්‍ය නියාමනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද?
ගරු අමාත්‍ය මහත්මයා,
මේ සම්බන්ධව මේක විශේෂිත වූ ශ්‍රේෂ්ත්‍රී වැඩකටයුතු රාශියක් කරගෙන කරලා තිනවා. මේ මෙතනදී ජාතික ආරක්ෂා සඳහා ඉහළ අවධානමක් සහිත රසායනික ද්‍රව්‍ය 15ක් දැනට අපි හඳුනගෙන තිනවා. ඉන් ද්‍රව්‍ය 7ක් පුපුරණ ද්‍රව්‍ය පාලක මගින් නියාමනය කරනු ලබනවා. තව 8ක් හඳුනා ගන්න තියෙනවා. එක ද්‍රව්‍යයක් තියෙන පලිබෝධනාශක රෙජිස්ටර් කාර්යාල මගින් නියාමනය කරනවා. ඒ වගේම කිසිදු ආයතනයක් මගින් නියාමනය නොකරන රසායනික ද්‍රව්‍ය 7ක් හඳුනාගෙන තිනවා. ඒක අධීක්ෂණය කිරීම සඳහා ගරු මන්ත්‍රීතුමිය අධීක්ෂණය කිරීම ආයතනයක් ලෙස අපේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රසායනික අවිසම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරී වෙත පැවරීමට දැනට තීරණය කරනු ලබලා තිනවා. ඒ අනුව අපේ ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන අනිකුත් රසායනික ද්‍රව්‍යවල තියෙන අවදානම් තත්ත්වයේ ඉතාමත් ඕනෑකමින් අවබෝධයෙන් සැලකිල්ලට අරගෙන කටයුතු කරලා
තියෙනවා.
අතුරු ප්‍රශ්නයක අරු කතානායකතුමනි, රසායන ද්‍රව්‍ය නියාමනය කිරීම සම්බන්ධයෙන් නීති යාවත්කාලීන කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද?
මේ සඳහා ගරු මන්ත්‍රීතුමිය අපි විශේෂ අවධානයක් යොමු කරලා තිනවා. කැබිනට් මණ්ඩලයටත් අපි ඉදිරිපත් කරලා තිනවා ඒ සංදේශයක්. ඒකේ අර ඉදිරි මුලින් අසලනද ප්‍රශ්නේ පිළිතුරේදීත් මම සඳහන් කරේ, يعني ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන්න පුළුවන් හඳුනාගෙන තියෙන සහ ඉදිරියේදී හඳුනා ගන්න નિયમિત රසායනික ද්‍රව්‍ය රෙගුලේට් කරන්න, එහෙම නැත්නම් නියාමනය කරන්න අපි ප්‍රමාණවත් නීති රෙගුලාසි හදන්නත්, ඒ වගේම වගකිවුතු පොදු ආයතනයක් අපේ රටේ අවශ්‍යතාවය ගොඩක් කල් ඉඳලා අවධානයට ලක් වෙලා තිනවා. ඒ නිසා අර හඳුනාගෙන තියෙන රසායනික ද්‍රව්‍ය 15න් 8ක් දැනටමත් අපි නියාමනය කිරීම සඳහා ඒ ආයතන වලට බලය පවරලා තිනවා. ඒ අර 7ක් තියෙනවා රසායනික ද්‍රව්‍ය 7ක්. ඒක නිසා පසු කාලීනව හඳුනා ගන්න ලබන ඒ රසායනික ද්‍රව්‍ය අධීක්ෂණය කිරීම සඳහා, එහෙම නැත්නම් ඒ කාර්යය, එහෙම නැත්නම් ඒ බලය රසායනික අවිසම්මුති ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය වෙතට අපි පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශිකුත් අපි ඉදිරිපත් කරන්න කටයුතු කළා තියෙනවා. ඒ නිසා මේ ජාතික ආරක්ෂාව සඳහා බලපාන ලැබුණ රසායනික ද්‍රව්‍ය නියාමනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කළා. ඒ පනත් කෙටුම් පතක් දැන් සකස් කිරීමට කටයුතු කරලා ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ආරම්භ කරලා තියෙන බව ගරු කතානායකතුමනි ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.